කුද්දක නිකායේ අටවන තේර ගාථාවේ දසක නිපාතය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පළමුවන කාලුදායි තේර ගාථා. පින්වතුන් වහන්ස, පල කැමැත්ත හුට පරණ පත් සිඳියාමෙන් අලුත් පත් හා ගෙඩි ඇති ගින්නක් මෙන් බබලන වෘක්ෂයෝ වෙද්ද? මහා වීරයන් වහන්ස, මේ අවස්ථාව එබඳු අවස්ථාවකි. වීරයන් වහන්ස, හාත්පස සියලු දිශාවන්හිම පිපුණු මල් ඇති වෘක්ෂයෝ වෙත්. පල නෙලාගනු කැමැත්ත උන්ට ඉතා සුදුසු කාලයකි. ඒ නිසා ඔබ වහන්සේගේ වැඩමවීම ඉතා සුදුසුය. පින්වතුන් වහන්ස, ඒ කාන්තයෙන්ම අති ශීතත් නොවූ අති උෂ්ණත් නොවූ සැපදායක ඍතු ගුණයක් පවතී. ඒ මග රෝහිණී ගංගාව පසුමුඛ කොට වඩින්නා වූ ඔබ වහන්සේට ශාක්‍ය කෝලිය රජවරුවෝ දැක්ක හැකිය. ගොවියෝ ආශාවෙන් සීසාත්, ආශාවෙන් බීජ වපුරති. ධන ලබනු කැමැත්තාහු සමුද්‍රය තරණය කොට වෙළඳාම් කරත්, මමද ඔබ වහන්සේගේ කපිලවස්තුපුර ගමන බලාපොරොත්තුවෙන් මෙහි සිටිමි. මගේ ආශාවද සමෘද්ද වේවා. ගොවියෝ නැවත නැවතත් බීජ වපුරත්, වැස්ස වලාහක තෙම වර්ෂාව නැවත නැවත පවත්වයි. සීසාන්නෝ නැවත නැවත සීසාත්. මිනිස්සු විසින් උපවදන ලද ධාන්‍ය රටවලට යවත්. යාචකයෝ නැවත නැවත කුලයන්හි හැසිරෙත්. දානපතියෝ නැවත නැවතත් දන් දෙත්. දානපතියෝ නැවත නැවත දීමෙන් නැවත නැවත දෙව් සැප ලබත්. එහින් මමද නැවත නැවත ආරාධනා කරමි. මාගේ අදහස ඉටු වේවා. වීර්යවන්ත ඌද මහා ප්‍රඥා ඇත්තා ඌද පුරුෂයෙක් යම් කුලයෙක්හි උපදීනම් සත් පරපුරක් සම්‍යක් ප්‍රතිපත්තියෙන් පිරිසිදු කරයි. දේවාති දේව වූ මුනුවරයෙක් හැටියට උපන් ඔබ වහන්සේ සත්වයින්ට ඒකාන්ත හිතභාවය පිණිස පවතින නිසා එහි වැඩමවීම මම බලාපොරොත්තු වෙමි. මහා ඉසි වූ ඔබ වහන්සේගේ පියා සුද්ධෝදන රජුය. බෝධිසත්ත්ව වූ ඔබ වහන්සේ කුසින් පරිහරණය කළ යම් මවක් වේනම් ඒ මහමායා බිසව මරණින් මතු තුසිත දෙව්ලොව සතුටින් සිටින්නීය. ඒ ගෞතම ගෝත්‍රෙහි උපන්නා වූ ඕතමෝ මෙයින් චුතව දිව්‍යමය වූ කාමයෙන් යුක්තව දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව පස්කම් සැප විඳී. අනිකෙකු විසින් අභිභවනය කළ නොහැකි අනූපමෙය්‍ය වූ උපමා කළ නොහැකි අඟපසගින් ආලෝකය නික්මෙන්නා වූ තාදි ගුණයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේගේ මම පුත්‍රයෙක් වෙමි. ගෞතම ගෝත්‍රෙහි උපන් ශාක්‍ය රජතුමනි, තොපගේ පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේ මගේ පියා වන්නේය. ස්වභාව වශයෙන් උන්වහන්සේ තොපටද පියා වන්නේය. ආයුෂ්මත් වූ කාලුදායි ඉස්තවිරයන් වහන්සේ මේ ගාථා වදාළ සේක. දෙක ඒක විහාරිය තේර ගාථා. තනිව වනෙහි වසන්නා ඉදිරිපිට හා පසු පාර්ශවයෙහි අනිකෙක් නොමැති බැවින් බොහෝ වූ චිත්ත සුඛයක් ඇතිව වෙසෙයි. බුදුන් විසින් වර්ණනා කරන ලද වනයට මම තනිව යමි. නිවන් පිණිස මෙහි වූ සිත් ඇති තනි වූ භික්ෂුවට සැප විහරණයක් ඇති විය. යෝගීන්ට ප්‍රීතිකර වූද රම්‍ය වූද මත් ඇතුන් හැසිරෙන්නා වූද වනයක් වේ නම් ශ්‍රමණ ධර්මය පිණිස එහි වහා පිවිසෙමි. මනාකොට පිපියා වූ ගස් ඇති කඳු අතර සිහිල් ජලය ඇති ස්ථානයන්හි ස්නානය කොට හුදකලාව හැසිරෙමි. සහාය වූ දෙවැන්නෙක් නැතිව රමණීය මහා වනයෙහි ආශ්‍රව රහිතව කරන ලද කිස ඇතිව මම කවදා වසම්ද? ආරණ්‍යගතව භාවනා කරන්නහුට අදහස් සම්පූර්ණ වේද? මම ඒ අදහස මුල්කොට කටයුතු කරමි. අනිකෙකුට කරන අනිකෙක් නැත්තේය. ඒ මම වීර්ය නම් වූ සන්නාහය බඳිමි. වනයට පිවිසියමි. ආශ්‍රව දුරු නොකොට ඒ වනයෙන් නොනික්මෙන්නෙමි. සිහිල් වාතය හා සුවඳ හමන්නා වූ වනයෙහි වෙසෙමින් එහිම හුන්නේ අවිද්‍යාව නසමි. මලින් ගැවසී ගත්තා වූද සිහිල් පර්වත ඇත්තා වූද පර්වතවලින් වටකරන ලද්දා වූද වනයෙහි විමුක්ති සැපයෙන් වෙසෙමි. ඒ මම පූර්ණ චන්ද්‍රයාමෙන් පරිපූර්ණ චිත්ත සංකල්පනා ඇතිව සියලු කෙලසුන් නසා සැපසේ වෙසෙමි. මට නැවත ඉපදීමක් නැත්තේය. ආයුෂ්මත් වූ ඒක විහාරිය තෙරණුවෝ මේ ගාථා වදාළ සේක. තුන්වන මහා කප්පින තේර ගාථා. යමෙක් තමා කරා නොපෙමිණි හිත අහිත යන දෙක පළමු කොට දකීද, ඕහට අමිත්‍රයෝ හා මිත්‍රයෝ දොස් සොයන්න උන් මෙන් දකි. එබඳු පුජ්ජලයා නිවැරදි පුජ්ජලයකි. යමෙකුට ආනාපාන සති භාවනාව පරිපූර්ණද, මනාකොට වඩන ලදද, බුදුන් විසින් දේශනා කරන ලද ඒ භාවනාව පිළිවෙලින් පුරුදු කරන ලද්දේද, ඒ යෝගාවචර තෙම උපක්ලේශ රහිත චන්ද්‍රයාමෙන් ලෝකය බබුලුවයි. මාගේ සිත නීවරණ නැමැති මල නැතිවීමෙන් පිරිසිදුය. අප්‍රමාණ නීවරණ ධර්ම ප්‍රත්‍යක්ෂ කෙලෙමි. සියලු කෙලෙසුන් නැසුවෙමු. සියලු දිසාවන් බබුලුවන්නෙමි. වස්තුව නැති කල්හිද ප්‍රඥාව ඇති පුජ්ජලයා නිර්වද්‍ය වූ ජීවිකාවෙන් සන්තෝෂ වේ. වස්තුව ඇති කල්හිද ප්‍රඥාව නැති පුජ්ජලයා සැපවත් ජීවිතයක් නොලබයි. ඇසුනා වූ කරුණු විනිශ්චය කරන යම් ප්‍රඥාවක් වේද, කීර්ති ප්‍රශංසා ලබන ප්‍රඥාවකුත් වේද, ඒ ප්‍රඥාවන්තයන්ගෙන් යුක්ත වූ පුජ්ජලයා ඒකාන්ත දුක් ඇති ඉස්කන්ධාදියෙන් යුක්ත වුවද සම්‍යක් ප්‍රතිපත්තිය නිසා සැප ලබයි. සත්වයින්ගේ දිරීම මැරීම් ආදී ස්වභාව ධර්මයක් වේද, එය අලුත් දෙයක් නොවේ. ආශ්චර්ය අද්භූත දෙයක් නොවේ. ඒ කුමක් නිසා අද්භූත වන්නේද? උපන්නා වූ තැනත්තාට ජීවිතයට අනතුරුව මරණය ඒකාන්තයි. මෙහි උපදිනු ලබන්නාහු මරණයට පැමිණෙති. සත්වයින්ට මේ ධර්මය ඒකාන්තයි. යම්බඳු වූ අනුන්ගේ ජීවිත මලහුගේ ප්‍රයෝජනයට නොපෙමිණෙයි. මැරුණු කල්හි ඇසීමෙන් ප්‍රයෝජනයක් නොවේ. එයින් මල තැනැත්තා යස ඓශ්චර්ය සම්පත්තියක්ද නොලබයි. එම නිසා මහණ බමුණෝ ඇඳීම් ආදිය හොඳයයි වර්ණනා නොකරති. අඬන්නා වූ පුජ්ජලයාගේ ඇස්සා ශරීරය වෙහෙසට පැමිණෙයි. ශරීර වර්ණය හා බලයද ප්‍රඥාවද පිරිහෙයි. විරුද්ධකාරයෝ සතුටු වෙති. හිතේෂි වූ දුකට පත් වෙති. ඔහුට ඒ කිසිවෙකින් සැපතක් සිදු නොවෙයි. එම නිසා කුලයෙහි වසන බහුශෘත ඥානවන්ත පුජ්‍යලයා මහෝගයෙන් එහි තේරුම ජලය අධික වීමෙන් පිරුණා වූ නදීහි නැවත තරණය කරන්නාක් මෙන් ප්‍රඥාවෙන් තමාගේ කටයුතු කිරීමට කැමති වෙයි. ආයිෂ්මත් වූ මහකප්පින තෙරණුවෝ මේ ගාථා වදාළ සේක. පහා චූලපන්තක තේර ගාථා. මෝඩගතිය නිසා මම මුල් අවස්ථාවෙහි නින්දා ලැබුවෙමි. තොප ගෙදර යව කියා සහෝදරයා පිටමන් කළේය. සහෝදරයා විසින් පිටමන් කරන ලද ඒ මම සංගාරාම දොරකඩ සමීපෙහි දොම්නසින් සයන අපේක්ෂාව ඇතුව සිටියෙමි. එකල්හි භාග්‍යතුන් වහන්සේ මා කරා පැමිණිසේක. මගේ හිසද උන්වහන්සේ විසින් පිරිමදින ලදි. අතින් අල්ලා මා රැගෙන සංඝාරාමයට පිවිසිසේක. මට ශාස්ත්‍රූන් වහන්සේ අනුකම්පා කොට රෙදි කැබැල්ලක් දුන්සේක. එකත් පස්ව සිට මෙහි පිරිසුදුකම අදිෂ්ඨාන කරව්. මම උන්වහන්සේගේ වචනය අසා ශාසනයෙහි ඇල්ම ඇත්තෙක්ව උත්තමාර්ථය පිණිස පවතින සමාධිය ඉපදවීමි. පෙරවිසූ කඳ පිළිවෙල දැනගතිමි. දිවස පිරිසුදු කෙලෙමි. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද සම්පූර්ණ කෙලෙමි. පන්තක ඉෂ්ඨවිරතෙමේ තමා දහසක් දෙනෙක් කොට මවා කල් පැමිණෙනතුරු රම්ය වූ අඹවනෙහි හුන්නේය. දැන් කල් දැන ශාස්ත්‍රූන් වහන්සේ මා කරා දූතයෙකු එවූ සේක. මමද කල් දැන අහසින් එහි ගියමි. මම ශාස්ත්‍රූන් වහන්සේ පාද වන්දනා කොට එකත් පසක සිටියමි. එසේ සිටියා වූ මා ශාස්ත්‍රූන් වහන්සේ විසින් පිළිගන්නා ලදි. සියලු ලෝකයා විසින් පින් බලාපොරොත්තුවෙන් දෙනු ලබන දක්ෂිණාව පින් කෙතක්ව සිට මමද පිළිගතිමි. ආයිෂ්මත් වූ තුල්ලපන්තක තෙරණුවෝ මේ ගාථා වදාළ සේක. හයවන කප්පතේර ගාථා. නානාවිද අසුන් කොට්ටාශයන්ගෙන් යුක්ත වුවද මහ වැසිකිලි වලක් හා සමාන වුවද පැසෙන ගවර වලක් වැනි වුවද මහා ගඩුවක් වැනි වුවද මහා තුවාලයක් වනයක් වැනි වුවද මේ ශරීරය ලේ සැරවින් හා අසූචියෙන් පිරුණේ. හැම කල්හි වැගිරෙන ස්වභාව ඇත්තේ මේ ශරීරය පිළිකුල් බවට පත්වෙයි. මහා නහරවැල් වලින් බඳනා ලද්දේ මාංශා ලේපයෙන් අලවන ලද්දේ සමින් වසනා ලද්දේ නීර්තක වූ මේ කුණු කය ඇට කෝටු වලින් ගටනා ලද්දේ සුළු නහරවැල් වලින් බඳනා ලද්දේ යන්ත්‍රයක් මෙන් ඉරියව් පවත්වයි. මරණය කරා ගමන් කරනුයේ මරහූගේ සමීපෙහිම සිටිනුයේ මොහු තමාගේ ශරීරය හැර අන් තැනකට පැමිණේ. මේ ශරීරය අවිද්‍යාවෙන් වසන ලදුව සතර ආකාර ගැට වලින් ගැට ගසනු ලැබූ සතර සැඩ වතුරෙන් ගලා යන ලදුව අනුසය දැලින් යටපත් කරන ලදුව පංච නීවරණ ධර්මයන්ගෙන් යුක්තව කාම විතර්කාදීන් යුක්තව තෘෂ්ණා නැමැති භව මූලයෙන් බඳින ලදුව මෝහ වැස්මෙන් වසන ලදුව මේ ශරීරය පවති. කර්ම නැමැති යන්ත්‍රයෙන් සම්පත්ති විපත්ති ආදී නානා භවවලට පැමිණේ. යම්බදු වූ අන්ධබාල පෘථග්ජනයෝ මෙම ශරීරයට මමත්වය කරේද කටසී නම් වූ සංසාරය වඩත් නැවත නැවත උපදිත්. යමෙක් පොළොවේ සිටින සර්පයකු මෙන් මේ ශරීරය දුරු කරේද ඔහු අවිද්‍යා තෘෂ්ණා දෙක හැරදමා කෙලෙස් නැතිවීමෙන් පිරිනිවන් පාන්නාහුය. ආයිෂ්මත් වූ කප්ප තේර මේ ගාථා වදාළ සේක. 6. උපසේන තේර ගාථා. ජනයාගෙන් වෙන් වූ නිශ්ශබ්ද වූ වල් සතුන් විසින් සෙවුනා ලද සෙනසුන භික්ෂුව විසින් සිත මනාකොට පිහිටුවා ගැනීමට සේවනය කටයුතුය. කසල ස්ථානයෙන් හෝ සොහොන් පිට්ටනියෙන් හෝ වෙන අන් තැනකින් හෝ ගනු ලබන රෙදී කැබිලි වලින් මසා ගන්නා ලද රූක්ෂ චීවරයක් දැරිය යුතුයි. නිහතමාන සිතින් යුක්තව පිළිවෙලින් භික්ෂු තෙමේ වසන ලද සදොර ඇතුව මනා සංවරයෙන් යුක්තව පිඬු පිනිස හැසිරිය යුතුයි. සුවල්ප වූ දෙයින් සතුටු විය යුතුය. අන්‍ය වූ මිහිරි බොහෝ දේවල් බලාපොරොත්තු නොවිය යුතුය. රසයෙහි ගිජු වූ පුජ්ජලයාගේ සිත දෙහානෙහි නොයලේ. ඥානවන්ත පුජ්ජලයා සුවල්ප ආශා ගුණයෙන්ද යථාලාභ ආදී වශයෙන් පවත්නා සන්තෝෂ ගුණයෙන්ද හුදකලා වාසයෙන්ද වෙසෙයි. ඒ ඥානවන්ත පුජ්ජලයා ගිහියන් හා පැවිද්දන් සමගත් එකතු වීම නැති වූයේ වෙසෙයි. තමා ගොළු බිහිරි නොවියේම ගොළු බිහිරි භාවය පෙන්눔 කළ යුතුය. පඬිත තෙම සංඝයා සමගද මදපමණට බිනිය යුතුය. කියන ලද පිළිවෙතින් යුක්ත වූ භික්ෂුව කිසිවෙක්කට අපවාද නොකට යුතුය. කයින් වෙහෙසීමද නොකළ යුතුය. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත විය යුතුය. ඔහු විසින් භෝජනයෙහිද පමණ දැන යුතුය. මනාකොට ගන්නා ලද නිමිති ඇත්තෙක්ව යහපත් සිතිවිලි ඉපදවීමෙහි දක්ෂයෙක්ව සමත භාවනාවෙහි යෙදිය යුතුය. සුදුසු කාලෙහි විදර්ශනා භාවනාද වැඩිය යුතුය. ඒ පඬිත භික්ෂුව නිතර පවත්නා වීර්යෙන් යුක්තව හැමකල්හි භාවනානුයෝගිය විසිව යුතුය. දුක් කෙලවර නොකොට විශ්වාසයකට නොපැමිණිය යුතුය. මෙසේ විවේක සෙනසුන්හි වාසය කරන්නා වූද ඥාන දර්ශන විසුද්ධිය කැමැත්තා වූද භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ෂබවට යෙත්. හෙතෙම දෙයාකාර වූ නිවනටම පැමිණෙයි. ආයිෂ්මත් වූ උපසේන තෙරණුවෝ මේ ගාථා වදාළ සේක. 7. ගෝතම තේර ගාථා. ඥානවන්ත පුජ්ජලයා විසින් තමාගේ යහපත දැනගත යුතුය. බුදුන් විසින් වදාරණ ලද වචනයද බැලිය යුතුය. පැවිදි බවට පැමිණියා වූ කුලපුත්‍රයා එහිම සුදුස්සෙක්ව විසිය යුතුයි. මෙහි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශිෂ්‍යා සමාදානය ලැබ ගුරුන්ට කීකරුව වෙසේ නම් මෙය ශ්‍රමණයාට සුදුසු වෙයි. බුදුනට ගරු කරන්නෙක්ද ධර්මයට ගරු කරන්නෙක්ද සංඝයාට සම්මාන කරන්නෙක්ද පිළිවෙලින් විය යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසු වෙයි. අගෝචරය දුරුකොට ගෝචර සම්පන්නව පිරිසුදු ජීවිකාවෙන් යුක්තව ඥානවන්තයන්ගෙන් ගැරහීම් නොලබන්නෙක්ව සිත මනාකොට පිහිටුවා වෙසේ නම් මෙය ශ්‍රමණයාට සුදුසුයි. චාරිත්‍ර සීලයෙන් හා වාරිත්‍ර සීලයෙන් යුක්තව පැහැදීම ඇතිකරන ඉරියාපතයෙන් යුක්තව සමත විදර්ශනා භාවනා කළ යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි. ඥානවන්තයා විසින් විවේක ඌද ශබ්ද නැත්තා ඌද වනසෙනසුන් ඇසුරු කළ යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි. සිල්වත් බව හා බහුශ්‍රුත බව ඇතිව රූප අරූප ධර්ම තත්ත්වූ පරිදි විමසා නම් සත්‍යාවබෝධය වේ. මෙය ශ්‍රමණයාට සුදුසුයි. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව හා අසුප බවද පුරුදු කළ යුතුය. ලෝක වස්තු පිළිබඳ නොඇලීමද පුරුදු කළ යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි. බෝධ්‍යංග ධර්මයෝද ඉර්ධිපාද ධර්මයෝද ඉන්ද්‍රිය ධර්මයෝද බල ධර්මයෝද ආර්ය අෂ්ටාංගික ධර්මයෝද වැඩිය යුතුය. මෙය ශ්‍රමණයාට සුදුසුයි. ඥානවන්තයා සියලුම තෘෂ්ණාව සිඳ දැමිය යුතුය. සියලුම ආශ්‍රවයෝ මුල් සහිතව සිඳිය යුතුය. කෙලසුන්ගෙන් මිදුණා වූ ඒ පුජ්‍යලයා නිවන් අරමුණු කොට වාසය කරන්නේය. මෙය ශ්‍රමණයාට සුදුසුයි. ආයිෂ්මත් වූ ගෝතම තෙරණුවෝ මේ ගාථා වදාළ සේක. දසක නිපාතය නිමි.